సమంతా చక్కవాలీసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా. సుపిన్వత్ని మే వెలావే మే పిన్నుతున్ హెమదినామ బలాపురుత్తు అన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అది మీ దేశనావి దాయకత్వేగిన కటయుతు కరాన్ని అప్పి భూమ కళ్యాణ మిత్ర పిటకోటే పదించి జగత్ ఎదిరివీర మహాత్మా ప్రికాంతాయ ఎదిరివీర మహాత్మ్య పుతున్ దెపలవన దిలాంజన ఎదిరివీర సహా జనిత్ ఎదిరివీర కియన పిన్వత్ దరువాన్ ప్రధానవ మీ మేనియను పెరటు కరగన అది మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. జగత్ ఎదిరివీర మహాత్మా ప్రధాన పిన్నతుంట సువసేమ జీవితావబోధే కరాయంట మే కుసల్ బలవత్వేవా కిలపి అధిష్టాన కరను. దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని మే జీవితే అవబోధే కరాయను అనం అప్పటి తీయన్ని మే మొహతే కెలెస్టిక సిందిండు తమాయి. ఇతడు మే మొహతే సంపూర్ణం అద్దెకీమ గత్తు సియలు అద్దెకీం పరాసే ఇక మిటకట అల్లల గత్తు అరమును గన్నవా ఏ అరమును ఇక గను దినుకరను వచ్చరా. మినుసు జీవితే కేళ కొయి విద్యట తేరువా ఒయిట వడా ఇకక్ జీవితే కేళ అప్పట మునగహిన్ని నే అరమును గనీమక్ తీయనవా అరమును ఇక గను దిను కిరీమక్ తీయను. ఇతిన్ అరమును గన్న విధియట ఒయాలకి జీవితే పరణ ససరిం హెదిలా తీయ హెచ్చర పరణ ససరిం అరమును గన్న హెటియట ఒగుల్లాంగి జీవితే హెదిలా తీయనో ఏ హెదిచ్చ జీవితే మత పిహిట ఏ హెదిచ్చ జీవితే మత పిహిట యా కరాన్నే అరమును గన్నో అరమును ఎక్క గాను దేను కరితే అరమును గన్నేకవాత్ ససరహ దాన్నే అరమును ఎక్క గనుదెను కరణికవత్ ససరహదాన్ని నే ససరహదాన్ని అరమును గన్న మట్టము తులాత్ అరమును ఎక్క గనుదెను కరణ మట్టము తులాత్ గొడనగిన ఆత్మ సంజ్ఞావతమై సంసారే నిర్మాణే కరణ. ఇచ్చి వచ్చరాయి ముళ్ళు బుద్ధ శాసనేమ పెహదిలీకరణ గెంబురు వార్తయ ఒక హొందట అకులల అకులల కియను అనం ఇప్పమన్నాయి ఏక ఏకేక పర్యాయం కియాన్ను పులువ ఏకేక పర్యాయం కియన కొట ఇక సమారాయట తేరును సమారాయట తేరిన్ని నెహె బో దినకుట మీ కథావ తేరిన్ని నె ఎతోట జీవితే అరమును గనీమక్ తీయను అరమును ఇక గను దెను కిరీమక్ తీయను ఇక మే ముహూర్తట అయితి ఓక తమై పచ్చుపన్నంసి జ్ఞానయ కీల కియాన్ని పచ్చుపన్నంసి జ్ఞానే ఇక ఏ జ్ఞానే ఉమనా కరను అనివార్య నివందకిండి. ఎతోట అతీతంశే జ్ఞానే కీలకీయాన్ని మే అరమును గన్న మట్టమట లెబును జీవితే ప్రత్యవేక్షణాకరణే అరమును గన్న పులువ మట్టమట జీవితే ప్రత్యవేక్షణాకరణే ఎతకొట ఏక తమై అనా అతీతంశే జ్ఞానే అనాగతంశే జ్ఞానే కీలకీయాన్ని అరమును గన్న మట్టమ తులత్ అరమును యొక్క గనుదనుకరణ మట్టమ తులత్ ఆత్మ సంజ్ఞావ గొడ నెగుణోత్ వెన దే ఆత్మసంజ్ఞావ గొడ నెగుణోత్ ఆత్మసంజ్ఞావ ఎసురు కలోత్ ఎయాట వెన దే పిలిబందవ నువన తమై అనాగతంశే జ్ఞానికి అని మే విధియట బలం అతీతంశే జ్ఞానికి అని లెబును జీవితయ కుమగ్ద కేల సమ్మర్షణీకరగానో పచ్చుపన్నంశే జ్ఞానికీలకి అని ఆ అరమును గన్న కొట్టాత్ అరమును యొక్క గనుదను కరణ కొట్టాత్ వెన దే పిలిబందే ఆ నువ నాకు తీయాగాను అనాగతాంశే జ్ఞానికి అని అరమును గన్నకమై అరమును యొక్క గనుదనుకరణకమై ఎతులే అరమును గన్నేకాయ అరమును యొక్క గనుదనుకరణకాయ ఎతులే ආත්ම සංඥාව ගොඩ නැගුණොත් මොකද්ද වෙන්නේ කියලා විමසා බලනවා. ඔන්න ඔය අතීතංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් පච්චුප්පන්නංසේ ඥානයත් කියන ඥානෙ තිබුණොත් එයා තුළ මේ ජීවිතය තුළදීම ආත්ම සංඥාව දුරු වෙනවා. එතකොට බුද්ධ ශාසනයේ ප්‍රමුඛ ඉලක්කය ආත්ම සංඥාව දුරු කරන එක. ඒ ආත්ම සංඥාව දුරු කිරීම පිණිස දේශකෙක් කියන එකම එක කරන්න ඕනේ නැහැ. හාමුදුරු කෙනෙක් කියනවා කියලා ඒකම කරන්න ඕන කියලා එකක් නැහැ. ඇයි හාමුදුරු කෙනෙක් කියන එකම දේ අපි කරන්න ඕනේ නැත්තේ? ඒ ක්‍රමයට සංසිඳෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මින් මේ ටික කළොත් පළවෙනි එක තමයි ඔන්න ඔය ඥාණයට උදව්වක් ගන්න එක. දෙවෙනි එක තමයි ආත්ම සංඥාව සිඳින්න උපකාරයක් ගන්න එක. එයි එයාට පේනවා ආත්ම සංඥාව තමයි අනාගතංසේ ඥාණයෙන් එයා දකින්නේ. එයි ආත්ම සංඥාව අනාගතංසේ ඥාණයේ විශේෂ සංග්‍රහ කරලා අපි කතා කරන්නේ. ආත්ම සංඥාව තිබ්බොත් විතරයි අනාගතේ කියලා එකක් තියෙන්නේ. අනාගතය කියන එකේ පිළිබඳ නුවණ කියන්නේ මේ මොහොතේ ගොඩනැගෙන ආත්ම සංඥාව තිබ්බොත් අනාගත භවය පවතිනවා කියලා දකින එකම තමයි අනාගතංසේ ඥානය කියලා කියන්නේ. පච්චුප්පන්නංසේ ඥානය කියන්නේ ආරම්මණ ග්‍රහණයත් අරමුණු එක ගනුදෙනු කරන. ඒක ඕක තමයි චිත්ත චෛතසික කියන්නේ. චිත්ත කියන්නේ අරමුණු ගන්න එක, චෛතසික කියන්නේ අරමුණු එක ගනුදෙනු කරන එක. ඔච්චරයිනේ. අපි නිකන් හාමුදුරුවෝ හැම වෙලාවෙම බණට කියන්නේ චිත්ත චෛතසික ධර්ම ටිකක් කියලා අවබෝධ කළාම ඒකනේ සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් බලව. ඒ කියන්නේ සබ්බේ සංඛාරා කියලා මෙතන කියන්නේ චිත්ත චෛතසික පරම්පරාව. සබ්බේ සංඛාරා අනිච්ඡ යදා පඤ්ඤාය පස්සති. ඒක ප්‍රඥාවෙන්ම දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ කලකිරෙනවා සසර ගැන. ඒස මග්ගෝ විසුද්ධියා ඒක තමයි පිරිසුදු වීමේ පණිවිඩය. එහෙමනේ ධර්මයේ තෝරන්නේ. ඒ විදිහට තමයි ධර්මයේ කියලා තියෙන්නේ. එතකොට පළවෙනි එක තමයි යා මෙන්න මේ ඥානගත වෙන එක. එතකොට මේ ඥානගත වෙනකොට මේ මොනවාරි අතීතය ගැන දන්නවා කියන එක නෙමෙයි. එකක් තමයි චිත්තචෛතසික ධර්ම පිළිබඳ නුවණ. ඒක තමයි පච්චුප්පන්නං සඥානෙ. ඇයි දැන් වෙ වර්තමානයේ කියලා බණ ඇහුවත් කොහේ ගියත් මොන මතවාදයක් එක්ක හිටියත් ඔෆිස් එකට ගියත් වැඩ කළත් හැම තැනම පන්සල් ආවත් හාඳුරු ඇසුරු කළත් වෙන්නේ ඔය ටික විතරයි. ඉතින් ඕක ඇතුලේ අපි ඔය ටික විතරක් කියලා දැක්කාම එයා අවස්ථාවේ ඉන්නවා එයා වෙනම වෙලාවක් හොයන්නේ. අනේ බලන්නකො මට බැරි වුණා භාවනා කරන්න, මට බැරි වුණා බණ අහන්න. අනේ හාඳුරණි දැන් දවස් දෙකක් තුනක් බණ අහන්න බැ. එහෙම එකක් එයාට නැහැ. ඇයි? එයා පින්වත්නි ධර්මයේ තුලම තමයි වාසය කරන්නේ. එයාට පේනවා මේ කොයි වෙලාවෙ පන්සලේ හිටියත්, පල්ලියේ හිටියත්, කෝවිලේ හිටියත්, ඔෆිස් එකේ හිටියත්, මොන ලෝකෙ හිටියත් හැම තැනම ගෙදර හිටියත් කන බොන ගමන් හිටියත් වෙන්නේ මොකද්ද? අරමුණු ගන්නවා, ගත්ත අරමුණුත් එක ගනුදෙනු කරනවා. ඒකේ ඒ අරමුණු ගන්න එකයි අරමුණු ගත්ත අරමුණුත් එක ගනුදෙනු කරන එකයි ඇතුලේ මනාපමනාපකමක් එන්නේ නැත්තම්, ඒ ඇලීම් ගැටීම් එන්නේ නැත්තම් අන්නේ නැතිකම ඇතුලේ පින්වත්නි එයාට ඥානේ පිරෙන්න ගන්නවා. ඒතර ඥානේ කියන්නේ අරමුණු ගන්න එක සහ අරමුණු ගත්ත අරමුණුත් එක ගනුදෙනු කරන එක. ඒක තමයි පච්චුප්පන්නංසේ ඥානේ. අරමුණු ගන්න පුළුවන් විදියට, අරමුණු එක ගනුදෙනු කරන්න පුළුවන් විදියට ඔයාලට ජීවිතයක් හම්බ වෙලා තියෙනවනේ. ඒක හම්බ වුණේ පෙර සසර ගත දේවල් හේතු පදනම් කරගෙනනේ. අන්නේ මේ අරමුණු එක ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමට ජීවිතේ ලැබිලා කියලා බලන දකින්න එක තමයි අතීතංසේ ඥානෙ. මේ විදියට අරමුණු ගන්නකොට, මේ විදියට අරමුණුත් එක ගනුදෙනු කරනකොට තමන් තුළ ආත්ම සංඥාව කියන එක ඔයාලා දැක්කොත් ඒක තමයි අනාගතංසේ ඥානෙ. ඔන්න ඔය ඥානයත් එක්ක තමයි එයාට තේරෙනවා අනාගතංසේ අනාගතයේ පැවැත්මයි දුරු කරන්න ඕන. අනාගතයේ පැවැත්මයි දුරු කරන්න ඕන. සකස්සුණු චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන සලායතන එක අපේ හැප්පීමක් නැහැ. අපි කරන්නේ අනාගතයේ නැවත නැවත ආයස් හැදෙන්නේ නැති මට්ටමට සංසිඳීමක් හදාගන්න එක. ඒකට තියෙන එකම දේ තමයි විස්තර කරගන්න එක. විස්තර එකම විදිහකටනේ. මේකයි කෝ හාමුදුරුවෝ කෙනෙක් කියන එකම කරන්න ඕනේ. ඒකයි මේ මේ පින්නතුන්ට අපි නිතරම කියන්නේ මේ කොයි ක්‍රමේද හරියන්නේ කියලා අපිට හරියටම හිතාගන්න බෑ කියලා. ඒක ඒක බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙකුට විතරයි ඒක පුළුවන්. ඒක හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරු ගියා. එයාට ඇත්තටම රහත් වෙන්න උමනාවක් තිබ්බා. හරි කැමැත්තක් තිබ්බා කොහොම හරි නිකෙලස් වෙන්න ඕන කියලා. එතකොට එයාට නිකෙලස් වෙන්න ඕන කියලා හිතාගෙන එයා ගියා ඒක හාමුදුරු කෙනෙක් ළඟට. ගිහින් ඇහුවා ඔබ මේ නම ගියපු රහතන් වහන්සේ නමක් ළඟට ගියා. ඒ කියන්නේ නම ගියපු කියන්නේ ඊකාලේ මේ ස්වාමීන් වහන්සේ නම් නිකෙලස් කියලා අර සංඝ පිරිස අතර කතාවක් තියෙනවානේ. ඒ මහා හාමුදුරු කෙනෙක් ළඟට ගිහුවා. අනේ හාමුදුරනේ මට මට නිකෙලස් වෙන්න ඕන. මට මේ ජීවිතය ආයින්න ඕනේ. මට කොහොම හරි කෙලස් සංසිඳව ගන්න ඕන. ඔබ වහන්සේ කෙලස් සංසිඳව ගත්ත විදිය ගැන මට කියන්න. ඔබ වහන්සේ කරපු ක්‍රමයක් ඇතිනේ. ඒක මට කියන්න. එතකොට උන්වහන්සේ කිව්වා ආයුෂ්මතුනි මම නම් මේ ආයතන ටික අනිත්‍ය වශයෙන් තමයි මම නම් බැලුවේ රහත් වීම දක්වා කියලා කිව්වා. අරහාඳුරු ගිහින් එනවා ඕක තමයි කරන්න ඕන කියලා ඔය හාඳුරු ගිහින් වාඩි වෙලා කල්පනා උන්වහන්සේත් බොහොම සිහිනුවන තියෙන කෙනෙක්. උන්වහන්සේ බැලුවා කෝකටත් මේක වඩන මහන්සි වෙනවට වඩා අපරාධනි කාලයපති ගියෝ තවත් රහතන් වහන්සේ නමක් ළඟට ගිහින් මේ කතාව තහවුරු කරගන්න ඕන. තවත් කවුරු හරි හාඳුරු කෙනෙක් ළඟට ගිහින් මේක තහවුරු කරගෙන ඉන්නේ හොඳයිනේ කියලා තව හාඳුරු කෙනෙක් ළඟට ගිහින් ඇහුවා අනේ ස්වාමීනි මටත් නිකෙලස් වෙන්නම ඕන. මේ ජීවිතේ මැරෙන්න කලින් පිරුණම් පාණ්ඩයි මං හිතාන ඉන්නේ. ඔබ වහන්සේ පිරිණිවන් පෑම දක්වාම ආපු ගමනට ඔබ වහන්සේ පාවිච්චි කරපු කමඨහන ගැන මට කියන්න. එතකොට උන්වහන්සේකව මම නම් ආයුෂ්මතුනි මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම පොදුවේ අරගෙන ඒවා හේතු නිරුද්ධ වුණාම නිරුද්ධ වෙනවා කියලා පොදුවේ තමයි මම බැලුවේ. එතකොට මේ හඳුන හරි ප්‍රශ්නයක් ඇවිල්ලා කල්පනා කළා කෝකද කරන්නේ කෝකද හරි එක. පරමාර්ථ සත්‍ය එක නම් වැඩපිළිවෙල වල දෙකක් තියෙන්නත් අමාරුයිනේ කියලා මේ හඳුන හිතන්න ඇති. ඊට පස්සේ මේ හඳුන කින්දි කෝකටත් ඔකෙන් එකක් තහවුරු කරගන්න එපාය කියලා තව හඳුන කෙනෙක් ළඟට ගියා රහතන් වහන්සේ නම. ඒ හාඳුරුගෙන් ඇහුවා අනේ ස්වාමීනි මමත් නිකෙලස් වෙන්න හිතන්නේ මම පිරිණුවම් පෑම දක්වා යන්නයි හිතන්නේ ඔබ වහන්සේ නිවනටපත් වෙච්ච විදිය ඔබ වහන්සේ චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් සාක්ෂාත් කරගත්ත විදිය හාඳුරුනි පොඩ්ඩක් ඔබ වහන්සේ මේ ඒක මට කියන්න. එතකොට ඒ හාඳුරු කියලා තිනෝ ආයුෂ්මතුනි මම නම් මේ ස්කන්ධයන්ගේ උදය වැය තමයි බැලුවේ. මන් රූපස්කන්ධේ මෙයයි වේදනාස්කන්ධේ මෙයයි සංඥාස්කන්ධේ මෙයයි සංකාරස්කන්ධේ මෙයයි විඥානස්කන්ධයයි මෙයයි කියලා ඉති රූපං ඉති වේදනා කිය කිය බලලා ඒවායේ සමුදය නිරෝධේ බල බල ඉදදී තමයි මම නිකෙලෙස් උනේ. දැන් මේ හාමුදුරුවෝ එක එක කතානි කියන්නේ කෝකටත් කමන්නයි කියලා තව හාඳුරු කෙනෙක් ළඟට ගියා. මේ හාඳුරු කිව්වා ආයුෂ්මතුරි මම පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තමයි බැලුවේ. ඉතින් ලොකු කතා දැන් පහක්නේ කතාන්දරම. මේ හාඳුරුන්ට හරීම පශ්චත්තාපයක් කනස්සල්ලක් ඇති වුණා. මේ රහතන් වහන්සේලාලු මේ අය පස් දිනාම කතා පහක් කිව්වා මේකනම් හරියටම මට අදහසක් ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා තමයි බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් ආන්නේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ පස් දිනක් ළඟට ගියා නිකෙලස් වෙන්න කියලා හිතාගෙන ඒ පස් දිනාම කතා පහක් නේ කිව්වේ. ස්වාමීනි මට ඒ කතා එකක්වත් හරියටම අදහසක් අරගෙන දිනු කරන්න පුළුවන් නේ කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේවත් මට හරියට කෝකද හරියක කියලා කිව්වොත් හොඳයි. මේ කතා පහම මට හරිම ප්‍රශ්නයක්. අඩුම දෙන්නෙක්වත් එක කතාවක් කිව්වා නම් මට ඒකවත් කරන්න පුළුවන්. පස් දිනක් ළඟට ගියන් ඇවම කතා පහක් කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව ඕක මෙහෙම දරා ගන්න කිව්වා. මේ කෑල ගහට අවස්ථා ගාණක් තියෙනවා කිව්වා. කෑල ගහ දැකලා නැති මිනිහෙක් ගිහින් කෑල ගහ ගැන ඇහුවොත් කෑල ගහ මොන වගේද කියලා ඇහුවොත් එක්කෙනෙක් කිව්වලු කෑල ගහක් කියන්නේ රතු පාටයි නිකන් මස් වලින් පිරිච්ච කණුවක් වගේ කිව්වලු. ඔය කතාව ඇත්තද නැත්තද දන්නේ නැහැ කියලා බලන්න ගිහින් තවත් කෙනෙක් ළඟට ගිහින් ඇහුවලු කෑල ගහගෙන දැකලා නැති මිනිහ දැකපු මිනිස්සෙක්ගෙන් ඇහුවලු කොහොමද කෑල ගහේ හැඩේ කොහොමද කියලා. ඉතින් කොළු මේ කවක කෑල ගහ කියන්නේ කළු පාට එකක් කවක හරියට පිච්චිච්ච කණුවක් වගේ කිව්වලු. ඉතින් මට හරි ප්‍රශ්නයලු එකෙක් කියනවා රතු පාටයි මස් වැදල්ලක් වගේ තව එක්කෙනෙක් කියනවා කළු පාටයි පිච්චිච්ච කණුවක් වගේ කියලා. තව එක්කෙනෙක්ගෙන් ගිහින් ඇහුවලු කෑල ගහ මොන කෑල ගහ කියලා හරි ෂෝක් ගහක් හොඳට හෙවන තියෙන ගහක් අනේ හරි ලොකු පත්‍රණි ඔය කෑල ගහේ තියෙන්නේ කියලා තව එක්කෙනෙක් කිව්වලු. රූස ගහක් ඔහොම කියාගෙන කියාගෙන එක එකන එක එක කතා කිව්වලු. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව කෑල ගහට ඔය අවස්ථා ඔක්කොම තියෙනවා කියනවා. දලු දාගෙන ඉනකොට පොතු ගැලවෙනකොට රතු පාට ගතියක් ගහේ තියෙනවා කියනවා. ගහේ සන්ධ්‍යා වෙනකොට කළු පාට ගතියක් තියෙනවා කියනවා. ගහ හොඳට වැඩිලා ඍතුවෙන් පෝෂණය වෙලා කොළ පෘෂ්ටිමත් වෙලා ගහේ කොළ නැගී සිටිනකොට හරි ඝන පත්‍රත් එක්ක හොත්ත හේවණක් තියෙන මහ රූස්ස ගහක් කියනවා. ග්‍රීස්ම ඍතුවේ මිනිසුන්ට හරි සනීපයි කියනවා කෑල ගහ. ඉතින් කෑල ගහ ගැන ඔක්කොම කියපු කතාව වැරදි නෑ කියනවා. ඒ අය දැකපු විදියයි කියනවා. අන්න ඒ වගේ ඒ අය දකින විදියක් තියෙනවා. ඒ දකින හැම විදියකින්ම නිවන් අවබෝධ කරන්න පුළුවන්. අන්න ඕක තමයි වටිනාකම. ඒගොල්ලෝ දකින හැම ක්‍රමයකටම නිවනටපත් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මූලික ඥානය වමනයි. අතීතංසේ ඥානයත් අනාගතංසේ ඥානයත් පච්චුප්පන්නංසේ ඥානයත් තුළින් එයා දකිනවා මම දුරුකල යුත්තේ ආත්ම සංඥාවයි. අනාගතංසේ ඥානෙන් දකිනෝනේ ආත්ම සංඥාව තිබ්බොත් තමයි ආය එයාගේ පැවැත්ම තුළ අවකාශයක් හම්බ වෙන්නේ කියලා එයා දන්නෝනේ. එතකොට ඒ ආත්ම සංඥාව දුරු කිරීම පිණිස එයාට හරියන විදියට භාවනාවෙන් බෙදලා බලනවා. ඒක ස්කන්ධ වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, පටිච්ච සමුප්පන්ද අනුලෝම මේ අපිට වරදින එක තැනක් තමයි භාවනාවේ විදර්ශනා පැත්තට යොමු වෙනකොට මේ ඔක්කොම කරන්න පටන් ගන්නවා. මේ genu ටිකක් කරනවා, අර genu ටිකක් කරනවා, හොමෝම. මම මේ කියන්නේ සතර කමඨහන් වඩන එක ගැන හිම නෙමෙයි. ඒ ටික ඒ හතරම අපි කරන්න ඕන. ඒකෙන් තමයි චතුරාර්යක භාවනාව. ඒකෙන් තමයි රැකෙන්නේ කෙනෙක්. ධර්ම මාර්ගය තුල රැකෙන්නේ ඒකෙන්. ඒ ටික කරන්න ඕනේ. මේකේ ස්කන්ධත් බලනවා, ආයතනත් බලනවා, නාම රූපත් බලනවා, පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උත් බලනවා. මේ විදියට ඔක්කොම කරන්නේ නැහැ. හැබැයි අපි හුරු වෙච්ච ක්‍රමයක් තිබ්බොත් ඒ හුරු වෙච්ච ක්‍රමයට අනුව සීය පීටවා ගන්න ඕම කලාට බෙදලා බලද්දි බලන්නේ පින්වත්නි එක කොට්ටාසයක්. එක්ක එකක්. ඇයි එකක් බලන්නේ? පින්වත්නි ඒක බලලා ඊළඟට බලන්නේ ධර්ම ස්වභාවය ඊළඟට බලන්නේ. ධර්ම ස්වභාවය කියලා මෙතන අදහස් කරන්නේ එයා විදර්ශනාවට පාවිච්චි කරන කමටහනේ අපි හිතමුකෝ ස්කන්ධ කියලා ස්කන්ධය ස්කන්ධ පරම්පරාවේ හේතුඵල බලනවා. මේවා ආකාශ්මිකව ඇති වෙච්ච ඒවා නෙමෙයි. මේවා මෙන්න මේ විදියට තමයි ඇති වෙලා තියෙන්නේ කියලා බලනවා භාවනාවේ. ඒක තමයි තුන්වෙනි කාරණේ. පළවෙනි එක මොකද්ද? ඥානය අතීතංසේ ඥානය. අතීතංසේ ඥානය කියන්නේ මොකද්ද? ලැබුණු ජීවිතය. ඇස කන නාසය දිවකය මනස ලැබිච්ච එක. පච්චුප්පන්නංසේ ඥානය කියන්නේ ආරම්මනග්‍රහණය සහ අරමුණුත් එක්ක ගනුදෙනු කිරීම. ඔක තමයි චිත්තචෛතසික කියන්නේ. චිත්තචෛතසික ධර්ම හොදට තෝරගන්න ඕන පච්චුප්පන්නංසේ ඥානයට. ඊට පස්සේ අනාගතංසේ ඥානයට. අනාගතංසේ ඥානීට එයා දකින්න ඕනේ මේ චිත්තචෛතසික පරම්පරාව ඇති වෙනකොට මේ චිත්තචෛතසික පරම්පරාව ඇති වෙන නැති වෙන විදිය දකින්න බැරිකම නිසා මාතුල ගොඩනැගෙන තත්වයක් තමයි ආත්ම සංඥාව කියලා එයා දකින්න ඕනේ. ඒ ආත්ම සංඥාව හොඳටම තේරුම් ගත්තොත් අනාගතංසේ ඥානේනවා. ඔන්න ඔය ඥානයත් එක්ක එයා බෙදලා බලන්න පටන් ගන්නවා. බෙදලා බලනවා. ඒක බෙදලා බලන්නේ කොයි විදියටද කියලා අපි දන්නේ නැහැ. අර හාඳුරුරු පස් දෙනෙක් පස් විදියකින් බෙදලා බලලා නිවනටපත් වෙලා තියෙන. එකම විදියකට බෙදලා බලලා කවුරුවත් නිවනටපත් වෙලා නැහැ. අඩුම මේ පස් දෙනාම කතා පහක් කියලා තියෙන්නේ. එහෙනම් මේ කතා පහම අමා නිවනට අදාළ අත්දැකීම් පරාසයට සම්බන්ධයි. හැබැයි පහම කරන්න ගියොත් නම් එකක්වත් කරගන්න බෑ. ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අර කිනුත් ටිකක් මේ කිනුත් ටිකක් නාම රූපත් බලනවා. පටිච්චසමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝමත් බලන. එහෙම කරන්නේ නැහැ භාවනාවේ. ගොඩාක් ලංකාවේ බෞද්ධයන්ට වරදින එක. ඊට පස්සේ ඒ වඩන භාවනාවේ ධර්ම ස්වභාවය බලනවා. ධර්ම ස්වභාවය. ධර්ම ස්වභාවය කියන්නේ පටිච්චසමුප්පන්නතාවය බලනවා. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පින්වත්නි ඉපදීම බිඳීම බලනවා. අන්න ඉපදීම බිඳීම පදනම් කරගෙන තමයි අනුපස්සනාවට යන්නේ. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියලා අනුපස්සනා කරනු. එතකොට අර මේ බෙදලා බලපේවායේ නිත්‍ය සංඥාවත්, සුඛ සංඥාවත්, ආත්ම සංඥාවත් දුරු වෙනවා. ඒ දුරු වීම මත පිහිටා අන්න ඒකයි. මොකක් හරි පදනමක් ඕනනේ. විදර්ශනාවට මොනවා හරි විදර්ශනාවට ගන්නේ නැහැ. විදර්ශනාවට ඉතා වැදගත් දෙයක් තමයි විදර්ශනාත්මක පදනමක් හදාගන්නවා. මොකද්ද පදනම? අනිච්චතාවයේ පදනම. මොනවා හරි විදර්ශනා කරන්නේ නැහැනි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පදනම මත පිහිටා තමයි නිබ්බිදානුපස්සීව බලන්නේ. අනිත්‍යයි නම් දුකයි නම් අනාත්ම නම් අනේ කලකිරිය යුතුයි නේද, කලකිරිය යුතුයි නේද කියලා බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ඒ තුන ගන්නවා ඉස්සරහට හැම වෙලාවෙ. ඒ මත ඒක තමයි පදනම. අනිත්‍යයි දුකයි අනාත්ම නම් දැන් මේක කරන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ මාතෘකාවෙත් තියෙනවා සත්තානුපස්සනාව කියලා එක ගැන කියන්නේ කියලා. සත්තානුපස්සනාව කියන්නේ මොනවා හරි කලකිරිය යුතුයි, කලකිරිය යුතුයි, නොඇලිය යුතුයි, නොඇලිය යුතුයි, නොඇලිය යුතුයි කියා බලන්නේ නැහැ. හැම වෙලාවකම අර පදනම ගන්නවා ඉස්සරහට. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් එහෙම ගන්නවා. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් විරාගානුපස්සී අනේ නොඇලිය යුතුයි නේද, නොඇලිය යුතුයි නේද, නොඇලිය යුතුයි. අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් ඒ අනාත්ම වෙන එක ඇතුලේ මේ ලෝකය නිරුද්ධ වී යනවා නේද කියලා. එයා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන දෙයක් නේද මේ. එතකොට මොනවද නිරුද්ධ වී යන්නේ? මොනවා හරි නිරුද්ධ වෙනවා කියලා බලන්නේ. අර ඉස්සලා බෙදලා බලාපු එකක් තියෙනවා. අන්නේ බෙදලා බලපු කෑල්ල තමයි ගන්නෙ. ඒ බෙදලා බලපු එක තමයි නිරෝධානුපස්සී විහරණෙන් එයා බලන්නේ. එහෙනම් අනිත්‍ය දුකයි අනාත්ම නම් අන්න ඒක හැම වෙලාවකම ගන්නවා ඉතුරු අනුපස්සනා ක්‍රම හතරට. අනිත්‍ය නිකන් මොනවා හරි අතහැරලා දාන්න ඕන නේද, මේ වේදනාව කියලා ගමුකෝ. වේදනාව අතහැරලා දාන්න ඕන නේද, අතහැරලා. එහෙම ගන්නේ නැහැ. වේදනාව අනිත්‍ය නම්, වේදනාව දුක නම්, වේදනාව අනාත්ම නම් මේක අතහැරලා දැමිය යුතුයි නේද? එයා කල්පනා කරන එකයි කරන්නේ. විශේෂ වාක්‍ය පාඨ මොකක්වත් නැහැ. අතහැරලා දැමිය යුතුයි නේද, අතහැරලා දැමිය යුතුයි නේද කියලා බලන්න පුළුවන්. අන්නේ බැල්මෙන් තමයි ප්‍රඥාව ටික 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 යාගේ ප්‍රඥාව මෝරන්න පටන් ගන්න. ටිකෙන් ටික ප්‍රඥාව මෝරනවා. ඉතින් ජවන ප්‍රඥාව හැදෙනවා. ඊට පස්සේ නිබ්බේධික පඤ්ඤා කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ තික්ක පඤ්ඤා කියලා ප්‍රඥාවක් හැදෙනවා. හාස පඤ්ඤා කියලා ප්‍රඥාවක් හැදෙනවා. ජවන ඊට පස්සේ මේ අසාමන්ත පඤ්ඤා කියලා ඔය නිබ්බිදානුපස්සනාවෙන් බලනකොට තමයි අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණෙන්ති. සෙසු නුවණක් උපදිනවා. ඒත් ඔක්කොටෝ මේ බලාපු එකට අදාළ ඔක්කොටෝම සෙසු නුවණක් උපදිනවා. ඇයි ඔක්කොගේම කතාව එකම කතාවනේ. ඒ නිසා ඒවන්ට අදාළ සෙසු නුවණක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අනිත්‍ය වශයෙන් බලනකින් තමයි ප්‍රඥාව මෝරන්න පටන් ගන්නේ. එහෙනම් මේ ප්‍රඥාව වැඩෙනවා කියන එක, සෝවාන් වීමට අදාළව ප්‍රඥාව වැඩෙනවා කියන එක එහෙම නිකම් ඇති වෙන එකක් නෙමෙයි. සුතමය ප්‍රඥාවෙන් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔන්න ඔය විදියට බලලා ස්කන්ධ පරම්පරාව මර පින්වත්නි මෙතන පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකත අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණෙන්ති යන්නේ එහෙමයි කියන්නේ. අනිච්චානුපස්සනා භාවිතා බහුලීකත ජවන පඤ්ඤම් පරිපූර්ණෙන්ති, දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකත නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ණෙන්ති කිය මේ ප්‍රඥාව පිරෙන විදිය ගැන ධර්මයේ තෝරනෝ. ඒ කියන්නේ මේ අනිත්‍ය වශයෙන් බලන එකෙන් වෙන්නේ ප්‍රඥාව හැදෙන එක විතරයි. ඊට පස්සේ මේකේ අන්තිම එක තමයි සප්තානුපස්සනාවේ අවසාන එක. මොකද්ද අවසාන එක? තමයි පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකත අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණෙන්ති. පටිනිස්සග්ගානුපස්සනා වඩනකොට ඒකට අදාළ සෙසු නුවණක්. සෙසු නුවණක් කියලා මෙතන අදහස් කරන්නේ මොනවද? මේ රූප වේදනාව තමයි බලලා තියෙන්නේ. මේකම නේද නාම රූපවලත් කතාව, මේකම නේද ස්කන්ධ ඔක්කොගේමත් කතාව, මේකම නේද ආයතනවලත් කතාව, මේක නේද හේතු නිසාටගත් ඔක්කොම පල ධර්මවලත් කතාව කියා ඔක්කොටම සාධාරණ විදිහට සෙසු නුවණක් කියනවා. ආයි වෙන මොකක්වත් බලන්න දැන මේකමනේ හැම එකෙම වෙන්නේ කියලා තමන්ට නිකන් මහා ඥානයක් ඇති වෙනවා. ඒක අපොයි මේකනේ ඔක්කොගෙම තියෙන්නේ. ආයි එම බලන්නවත් හිතෙන්නේ නැහැ. ඒව බලන්න හිතෙන්නේ. දැන් වේදනාව විතරක් බලමු, ආ සංඥාවත් එහෙනම් මුල ඉඳලා බලන්න. එහෙම යෝන්නේ. ආ හරි ලේසි පින්නවත් නිවන් මඟ වඩති. ඉතින් අරිම තෘප්තිමත් දෙයක්. අමාරු නෑ. කවදාවත් නිවන් මඟ පීඩාවෙන් වඩන්න හොඳ නෑ. පීඩාව ඇති වුණොත් මුකුත් කරගන්න බෑ. අපේ මනස කවදාමත් පීඩාවට පත් කරගන්න හොඳ නෑ. කිසිම දෙයක් පීඩාවෙන් කරන්න හොඳ නෑ. පීඩාවෙන් නම් කිසිම සංඝයාට උපකාරයක්වත් කවදාවත් පීඩාවකින් කරන්න එපා. බුද්ධ ශාසනය දෙයක් බලන්නකො මේක කරන්න වෙලානේ කියලා හිතලා නම් කවදාවත් කරන්න එපා. ඒකෙන් කුසලයට වඩා අකුසල චෛතසික ඇති වෙන්නේ. අකුසල චෛත බලන්නකො මොන කරදරයක්ද මේක කරන්න වෙලානේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන් ඕනම අවස්ථාව. ඒ අදහස ආපු ගමන් සිහිනුවන උපදවා ගන්න. සිහිනුවන උපදවස ඕන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. බලන්න දැන් මට මේක කරන්න වෙලානේ. දැන් මට මේ දරුව බිරිඳ ස්වාමි අම්මා තාත්තා ඉන්න නිසා මේව බලන්න වෙලානේ, කවන්න වෙලා, පොවන්න වෙලා, හොයන්න වෙලානේ කිය කිය කවදාවත් දරුව ගැනවත් පීඩාවකින් බලන්න එපා. බිරිඳ ගැනවත් පීඩාවකින් බලන්න එපා. ස්වාමියා ගැනවත් පීඩාවකින් බලන්න එපා. අම්මා තාත්තා ගැනවත් පීඩාවකින් බලන්න එපා. ඒ පීඩාවෙන් බලන හැම බැල්මක් තුලම අකුසල සංස්කාර රැස් වෙන්නේ. අන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. අපේ පීඩා ඒක අපි හිතන්නේ නැහැ ඒක අකුසලයක් කියලා. ඇයි පින්නත් නී පීඩාවක් ඇති වෙනකොට දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත් නී ඇති වෙන්නේ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත් ඇති වෙන්නේ. ඉතින් එහෙම ඇති වෙච්ච ගමන්ම පින්නත් නී ඒක ඇතුලේ ගොඩ නැගෙන්නේ අකුසලතාවය. ඒ නිසානේ බුද්ධ ශාසනය කියන්නේ කෙනෙක්ව නිවනට අරන් ඉන්නවත් ඔබ නම් කලබල වෙන්න එපා කියලා. එයා නිවන් දකින්නවා නම් එයා නිවන් දැකපුවා ආවේ. නිවන් දකින්න බැරි නම් බැරි කමට ඔහේ හිටපුවා. ආය මේ ඒක පීඩාවකින් නම් දැන් මොකද බුද්ධ ශාසනයෙම කියනවා ඒක හරිම ලස්සන දෙයක්. මේ මොකක්ද අර ඕග තරණ කියලා සූත්‍රයක් තියෙනවනේ. මේ සූත්‍රයේ තියෙනවා මේ මම පිහිටා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මම ඕගයේ තරණේ කලිමි කියලා කියනවා. පීඩා හිටියෙත් නෑ, වෑයම් කළෙත් නෑ කියනවා. ඕගේ කියන්නේ සැඩ පහරක් කියන එක. ඕග තරණ කියන්නේ ඒක පීඩා. එතකොට මම අහනවා මේ කොහොමද එහෙම ඕගේ තරණේ කළේ කියලා අහනවා. ඕගේ කියන්නේ සැඩ පහර කොහොමද කපාගෙන ඉස්සරහට ආවේ කියලා අහනවා. සැඩ පහර කියන්නේ මේ ඇලක් ගලනවා වගේ එකක් එහෙම නෙමෙයි. සැඩ පහර කියන්නේ අර පෞගේ කාලේ අපි දිට්වා අර කුණාටුවේ මිනිස්සු අර ගංගා ගලපු විදිය අන්න ඕවට සැඩ පහරවල් කියන්නේ. නිකන් ගඟක් ගලනවා වගේ එකට නෙමෙයි. කපාර නොසිතන වෙලාවක පීඩාව වැඩි වෙලා ගඟේ ඇලේ දොලේ පීඩාව දෙග්ගොඩ තලා අසහනයෙන් ගලන්න ගන්නවා ගඟක්. කිසිම සහනයක් නැහැ. සහනයක් නැහැ කියන්නේ ඉඩ හොය හොයා යන්නේ. අසහනයෙන් ගඟක් ගලනවා එකටයි සැඩ පහර කියන්නේ. ඕගය කියන්නේ ඕකට. ඒතර බුදුරජාණන් වහන්සේ කියන ඔබ වහන්සේ මේ සංසාර ඕගේ තරණය කළේ කෙසේද ප්‍රශ්න කරනවා. ඔබ වහන්සේ කියන්නේ මේ සසර සැඩ පහර ඔබ වහන්සේ කෙසේද තරණය කළේ? ගසාගෙන යෑමක් තිනි සැලසුම් කරන්න වෙලාවක් නැහැ. කිසි කෙනෙකුට සැලසුම් කරන්න වෙලාවක් නැහැ. බුද්ධ වචනයක් අපි ඉස්සරහා තියෙන නිසා අපිට යම් අදහසක් තියෙනවා මෙන්න මෙහෙම පුළුවන් වෙයි කියලා. නැත්තම් අපිට සැලසුම් කරගන්න විදියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේකින් අහන ඔබ වහන්සේ කියන්නේ මේ ඕගය තරණය කළේ වාක්‍ය දෙකයි තුනයි සූත්‍රයේ තියෙන දවස් කාණ බණ කියන්න පුළුවන්. එතකොට උන්වහන්සේ කියනවා මම පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගය තරණය කළෙමි. එතකොට යා කහනවා හරි පුදුමයිනි. ඔබ වහන්සේ කියන කතාව හරි පුදුමයිනි. පිහිටලා හිටියෙත් නැහැ. වෑයම් කළෙත් නැහැ කියනවා. මොකද්ද මේ කියන කතාව? බුදුරජාණන් වහන්සේ වදාළ මම පිහිටා හිටියානම් ඕගේ ගිලෙනවා කියනවා. ඕගේ ගිලෙන්න පටන් ගන්නවා පිහිටා හිට. වෑයම් කරා නම් ගහගෙන යනවා කියනවා. කලබලයි කියන්නේ වෑයම් කිරීම. නිවන් මඟ තුල ධර්ම මාර්ගය තුල කලබල වීම කියන්නේ හරියට ඒක ඇත්තටම හදිස්සියක් වමනයි. සත්‍ය අවබෝධය කරා යන කෙනෙකුට හදිස්සියෝ ඉක්මනට සත්‍ය අවබෝධය සම්බන්ධ අදහස ඕන. නැත්නම් ඒ අදහස මැරුණොත් අපරාධයි. හැබැයි කලබල වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඉක්මන් වෙන්න, හදිස්සි වෙන්න, කලබල වෙන්න එපා. කලබල වුණොත් මොකද වෙන්නේ? කලබල වුණොත් පින්වත් නී වෑයම් හොඳට බලන්න සැඩ පහරක මහ වෑයම් කරන්න ගියොත් එයා ගසාගෙන යනවා. නිකන් ගඟ උඩ වෑයම් කරන්න ගියොත් සැඩ පහරක ස්ථිරව ගහන්න යනවා, ගහගෙන යනවා. ඒකෙදි මොකද එතකොට යාට යාගේ තියෙන යම් ශක්තියක් වේද, ඒ ශක්තිය වැය වෙන්න ගන්නවා. එතකොට යාට මේක සැලසුම් කරගන්න බෑ. සැඩපහරකදී ඉක්මන් අතපය ගහලා යා චලනය කරන්න ගියොත් අර සැඩපහරට යාගේ සමතුලිතතාවය බිඳිලා ගින් යාගේ කායික ශක්තිය වැහැරිලා යනවා. එතකොට ඒ නිසා අපි වෑයම් මේ බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ, මම වෑයම් කළා නම් අනිවාර්යෙන් මං ගහගෙන යනවා කියනවා සසරට. හැබැයි මම පිහිටා හිටියා නම් ගිලෙනවා කියනවා. එක තැන පිහිටා හිටියොත් වතුරේ ගැඹුරු ජලාශයක එක තැන පිහිටා හිටියොත් ගිලෙන්න ගන්නවා. ඕනෑවට වඩා වෑයම් කළොත් අනිවාර්යෙන්ම පින්වත්නි එයා ගහගෙන යනවා. මේ දෙකම නොයා තමයි මම සංසාර ඕගය තරණය කළේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ ඒ වගේ ඔය පින්නතුන්ලා කලබලක් නොවි උදාසීනත් නොවි පීඨා ඉන්නවා කියන අදහස ඇතුලේ තියෙන උදාසීන වෙනවා. සමහර අය දැන් මහන්සි කියලා හිතෙනවා, දැන් නැගිට්ටි කියලා හිතෙනවා, දැන් නිදිමතයි කියලා හිතෙනවා, දැන් බෑ කියලා හිතෙනවා, දැන් බඩගිනි කියලා හිතෙනවා. සමහර අය කියනවා දැන් තමයි කෑවේ, කාලා ඉවර වෙච්ච ගමන් ඕවා පුළුවන් ද කරන්න කියලා කියනවා. අද බෑ කියලා කියනවා. ඒකට හේතු ගොඩාක් ඔළුවෙන්ම හදා ගන්නවා. ඒක හරියට පීඩා හිටියා වගේ. හැබැයි අනවශ්‍ය කලබලේ කියන එක, අනවශ්‍ය කලබලේ කියන එක ගසාගෙන යෑම වගේ. ඇයි එයාට අවස්ථා ඉලක්කෙට යන්න බෑ. හොඳට බලන්නකො කලබල වුණාම, ගම්මල මිනිස්සු කියපු කතාවක් තියෙනවා, කලබල වුණාම මේ කොරස් කටටවත් අත දා ගන්න බෑ කියලා. ඒ කියන්නේ කුරහ කියන්නේ ගම්වල ඒක ලොකු කට විශාලයිනේ කුරහ. ඒකට අත දා ගන්නත් බෑ කියනවා කලබල වුණොත්. ඒ නිසා මේ පේන අවබෝධයේ සම්බන්ධ අත්දැකීමකටවත් අපිට එකතු වෙන්න බෑ. හැබැයි ඔය පින්නතුල මේක කළොත් පළවෙනි එක මොකද්ද, මේ ටික හොන්නට ඔළුවට අරන් කළොත්. ඉතින් මේව කවුරු හරි කරන ශ්‍රාවකයකින්ද, ඒ නිසා මේ බණ කියවන මේ මහත්තුරුන්ට මේ පින්නතුන්ට විශාල පිනක්. ඉතින් මේ සමහර අය අපිට යවන පණිවිඩ වලින් පේනවා මේ තමාර හරි තරුණ අය. අනේ මේ ඔබ වහන්සේලා නිසා පුදුමයි අපේ මේ ඇතුළ නිවිච්ච විදිය කියලා මේ සමහර තරුණ අය වන පණිවිඩ දැක්කම තේරෙනවා මේ ධර්මය අපත ගිහින් නැහැ. මේ කාලේ කවදාවත් මේ ධර්මය අපත යන්නේ නැහැ පින්වත්නි. කවුරු හරි මේවායින් ප්‍රයෝජන ගන්නවා. එහෙනම් පළවෙනි එක මොකද්ද? අතීතංසේ ඥාණයෙන් ඔයාලගේ ජීවිතය දකින්න ඕන. අනාගතංසේ ඥානින් ආත්ම සංඥාව දකින්න ඕන. පච්චුප්පන්නංසේ ඥානින් ආරම්මන ග්‍රහණයත් අරමුණු එක ගනුදෙනු කිරීමත් දකිමින් වාසය කරන්න ඕන. ඕක එදිනෙදා ජීවත් වෙනකොට ඕක දකිමින් වාසය කරන. ඒ දකිමින් වාසය කරන්ට පින්වත්නි ඔය පින්නතුන්ලා තුල මහ පුදුමාකාර, ඒකට අපි කියන්නේ සමතානුග්‍රහිතාච, සමතයක් ඇති වෙනවා. ඇත්තටම සමත භාවනාව, සමත කියලා කියන්නේ සමාධිය වඩනවා කියන එක පමණක් නෙමෙයි. අනුග්‍රහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා අනුග්‍රහය ගන්න ඕන තැන් ගැන. සුතානුග්‍රහිතාච, හොඳට අහලා අනුග්‍රහය ගන්න ඕන. දැන් මේක තමයි මේ ගන්න. ඒක එක තැනක තියෙනවා සමතානුග්‍රහිතාච, සමතයක් ඇති වෙනවා. මොකද්ද? ඒ අතීතංසේ ඥානයත්, අනාගතංසේ ඥානයත්, පච්චුප්පන්නංසේ ඥානය. ඒතර අතීතංසේ ඥානය කියන්නේ ඕගොල්ලන්ගේ ආයතන ටික. අනාගතංසේ ඥානය කියන්නේ ආත්ම සංඥාව. පච්චුප්පන්නංසේ ඥානය කියන්නේ ආරම්මන ග්‍රහණය, තරමුණු එක ගනුදෙනු කරන එකත්. තව විදිහකින් කිව්වොත් මේ චිත්තචෛතසික පරම්පරාව දකින්න එක. දකින්නක ඔන්න ඔය ටික බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට උමනයි. දෙවනියට මොකද්ද? දෙවනියට ඔය පින්නතුන්ලා මේක විග්‍රහ කරගන්න එක. ඒක ස්කන්ධ වශයෙන්ද, ධාතු වශයෙන්ද, ආයතන වශයෙන්ද, නාම රූප වශයෙන්ද, පටිච්ච සමුප්පාදය ඔස්සේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද කියන එක ඔයාලා තම තමන් ඒ කෙනකෙනා විසින් තීරණය කරගන්න ඕන එක. ඒකෙදිත් පින්වත්නි ඊට පස්සේ ඒවායේ ඒ භාවනාවට ගන්න දේ ඔක්කොම ඕන නැහැ. එකක් ගත්තාම සෑහෙනවා. උදාහරණයක් විදිහට සිත විතරක්ම අරගෙන, සිත පොදුවේ අරගෙන බලන්න පුළුවන්. සිත විතරක් අරගෙන ඒ සිතක් උපදින්නේ කොහොමද කිය, ඒ සිත විතරක් අරගෙන එක සිතක් ගන්නවා පින්වත්නි. විදර්ශනා උදෙසා මහ ගොඩාක් ඕන නැහැ. ඇයි මොකද්ද, ඇයි සිත විතරක් ගන්නේ? ඒක ඇයිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අනාගතංසේ ඥානින් යා දකිනවා මේ ආත්ම සංඥාවයි අරබුදය, දුරු කළ යුත්තේ ආත්ම සංඥාවයි කියලා අනාගතංසේ ඥානින් දකිනවා. එනිසා ආත්ම සංඥාව දුරු, මෙතනින් එහාට තියෙන යම්තා ක්‍රියාමාර්ගයක්ද, ඒ ඔක්කොම ආත්ම සංඥාව දුරු කිරීම පිණිසයි. එතකොට ආත්ම සංඥාව දුරු කිරීම පිණිස යා සිත විතරක් ගන්නවා. සිත විතරක් අරගෙන බලනවා මෙහෙම. මේ ලෝකයේ සෑම අවස්ථාවකදීම ආත්ම සංඥාව ගොඩ නැගෙන්නේ ආරම්මන ග්‍රහණය සහ අරමුණු එක ගනුදෙනු කරනකොටයි. ඒ ආරම්මන ග්‍රහණය සහ අරමුණුත් එක ගනුදෙනු කරනකොට ඒ තැන සිතක් උපදිනවා. ඒ තැන අලුතෙන් සිත උපදින නිසා ඒ සිත විවහාර කරන වෙන වෙන විදියට චක්කු විඥාන සිත කියනවා, සෝත විඥාන. ඒ තැන උපදින නිසායි එහෙම එහෙම කියන්න වෙලා තියෙන්නේ. ඒ ප්‍රසාදේ ඇති වෙන නිසායි ඒ ප්‍රසාදේ. තෝ කොයි සෝත ප්‍රසාදේද මේ සෝත විඥාන තිත 15 කියන්න බෑ. මාරුවෙන් මාරු දෙපැත්තෙම හට ගන්නවා. මේ කණේ හට ගන්නවා, අනිත් පැත්තෙත් හට ගන්නවා. කණේ නෙමෙයි මේ වචන කිව්වම වරද්ද ගන්න පුළුවන්. සෝත ප්‍රසාදේ ඇසුර. එතකොට මේ කොයි, එතකොට කන් දෙකේ ප්‍රසාද දෙකක් තියෙනවනේ. කන් දෙකම ඇහෙනවනේ. කොයි ප්‍රදේක බෑ, වේගින් වෙනවා. එක වචනයක් අහනකොට මේ ශ්‍රවණ මාත්‍රයක් තුළ වේගින් කන් දෙකේ මාරුවෙන් මාරුවට සිත උපදිනවා පින්වත්නි. ඒ සිත නිරුද්ධවල අනිත් පැත්තින් උපදිනවා. ඒ වගේ ඒ මොහොතේ සිත උපදින නිසායි අපට සෝත විඥාන සිත කියලා අඳුන්වන්නට වෙලා තියෙන්නේ. එතකොට සෝත විඥාන සිත කියන එක ඒක හේතුන් නිසා හට බෙදලා බලනවා. මේ සෝත විඥාන සිත, කාය විඥාන සිත, මනෝ විඥාන සිත කියගේ අනේ මේ සිතේ ඒක සිත විතරයි ගන්නෙ. පොදු ධර්මතාවයේ විදියට ගත ගන්නෙත් නෑ, රූපේ ගන්නෙත් නෑ, සිතේ හට ගන්න වින්දනේ ගන්නෙත් නෑ, සිතේ හට ගන්න සංජානනේ ගන්න මොකක්වත් ගන්නෙ නෑ. සිත විතරක් අරගෙන බලනවා. මම මේ උදාහරණයක් විදියට කියන්නේ. සිත විතරක් අරගෙන බලලා ඒක විග්‍රහ කරගන්නවා. විග්‍රහ කර ගැනීම තමයි පළවෙනියෙන් භාවනාවෙන් කලන්නේ. දෙවැනි එක බලනවා, ඒවායේ ධර්ම ස්වභාවය බලනවා. ඒ තැන සිත උපදින්නේ කොහොමද කියලා බලනවා. ධර්ම ස්වභාවය කියන්නේ අන්න ඒකට පින්වත්නි. එහෙනම් මේක විග්‍රහ කරගෙන විස්තර කර ගැනීමත් එක්කම දෙවැනි පෙළ කරන්නේ ඒවායේ ධර්ම ස්වභාවය තේරුම් ගන්න එකයි. ඒ ධර්ම ස්වභාවය බලනවා. ධර්ම ස්වභාවය කියන්නේ පටිච්ච සමුප්පන්නතාවය බලනවා. චක්කු විඥාන සිත උපදින්නේ චක්කු සම්පස්සේ නිසා, චක්කු සම්පස්සේ ඇති වෙන්නේ මනසිකාරයෙන් නේද කියලා මෙනෙහි වෙනකොට නේද චක්කු විඥාන සිත, සෝත විඥාන සිත, ගාන විඥාන සිත, ජීවහා විඥාන සිත, කාය විඥාන සිත, මනෝ විඥාන සිත උපදින්නේ කියලා බලනවා. හැබැයි එහෙම බලලා එයාට තවදුරටත් භාවනාවට පහසු වීම පිණිස එයා එක සිතක් ගන්නවා. එක්ක චක්කු විඥාන සිත කියලා ගමුකෝ. එක තරක් ගන්න. ඒතර හොඳට වැඩෙනවා පින්වත්නි. හොඳටම වැඩෙන්න පටන් ගන්නවා. ඒක අරගෙන ධර්ම ස්වභාවය බලනවා. චක්කු විඥාන සිත උපදින්නේ කොහොමද? චක්කු සම්පස්සේ මත. චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සේ කියන එක ඇතුලේ තියෙන මෙනෙහි වීම. මෙනෙහි කිරීමෙන් ඒ සිත උපදින්නේ. ඇස ගැන කතා, රූපේ ගැන කතා කරා නම් තමයි ඇස. ඊට පස්සේ මේ ඇසේ ස්වභාවය අරම ඔක්කොම බලන්න වෙන. අපි ඒවා ගැන නෙමෙයි බලන්නේ. අපි විපස්සනාවට පාවිච්චි කරන්නේ සිත විතරයි නම්, සිත විතර නම් එයා චක්කු විඥාන සිත ඇති වෙච්ච විදිය විතරක්ම බැලුවම ඇති. අනේ ඇහැට රූප, බාහිර රූපෙ පෙන්ලා නේද? ඒව බලන්න උමනා නැහැ. සම්පූර්ණ ක්‍රියාවලිය බලන්න උමනා නැහැ. මොකද මේ සංසිඳුණු මනසකින් බලනකොට මේවා පෑදිච්ච වතුර ටිකක් වගේ සිතක් තිබ්බාම හොඳට පතුල පේනවා පින්වත්. නිගැඹුර පේනවා. මේ ක්‍රියාවලියේ සංසිද්ධිය පේනවා. එතකොට එයා එහෙම බලනකොට එයා බෙදලා බලනවා. අනේ මේ සිත ඇස පැත්තෙන් හට ගන්නකොට චක්කු විඥාන සිත නේද, කන පැත්තෙන් හට ගන්නකොට. ඒක තමයි ඉස්සල්ලාම බලන්නේ. එහෙම බලලා එකක් ගන්නවා. එකක් ඒක විදර්ශනා විතා වැදගත්. දැන් කය දිහා බැලුවත් අපි හිතමුකෝ, ඔන්න දැන් මේ හිතන්නකෝ පින්වත්නි, මොකක් හරි භාවනාවෙන් බලනවා. මේ කෙස් ලොම් නිය දත් සම මස් ඔය විදිහට බලනකොට නියපොතු කියලා බලනවා. නියපොතු ඇඟිලි පහේම බලනවා. අත්තේ ඇඟිලි පහේත් බලනවා. ඉතුරු අත්තේ ඇඟිලි පහේත් නියපොතු තියෙන විදිය බලනවා භාවනාවෙන්ම. ඒ මොහොතේ ඇඟිල්ල තියෙන විදියටමයි බලන්නේ. මෙහෙම අත් දෙක දිග ඇරලා ඇඟිලි වල බලනවා වගේ නෙමෙයි බලන්නේ. ආ භාවනාසනින් වාඩි වෙලනකොට අත් දෙක කකුල් සමාට මේ කකුල් පාදයේ දෙපැත්තේ තියෙනවා වෙන්න පුළුවන්. පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙච්ච ඉරියව්ව ඇතුලේ මේ ඇඟිල්ල මෙහෙම නැමිලා නම් තියෙන මේ විදියට තියද්දි ඇඟිල්ලේ නියපොත්ත කොහොමද තියෙන්නේ කියලා බලන්නේ. එහෙම බලලා ඉපින්නවත් නී එක ඇඟිල්ල හොඳට පේන ඇඟිල්ලක් දෙස අවධානය යොමු කරනවා. මේ භාවනාවෙන් වාඩි වුණා මේ මහපොට ඇඟිල්ල හොඳට පේනවා. ඒ නියපොත්තට විතරක් තමන්ගේ අවධානය අරන් යනවා. අයිතොර වම් අතේ ඇඟිලි තියෙන විදිය බලනවා. මේ මොහොතේ දකුණු අතේ ඇඟිලි වල නියපොතු තියෙන විදිය බලනවා. වම් පාදේ නියපොතු. එතකොට සමහර කකුල මෙහෙම අනිත් පැත්තට හැරවිලා තියෙන භාවනාවෙන් පරියන්කෙන් ඉන්නවනේ. ඒ තියෙන විදියටම ඇඟිලි වල මෙහෙම යටට බලන්නේ නැනවා. මේ විදියට නෙමෙයි බලන්නේ. මෙහෙම යටට බලන්නේ යණ්ඩයි වෙන්නේ. ඇයි ඇඟිලි තියෙන්නේ අනිත් පැත්තටනේ බා ධාරමණ්ඩිය ගොතාගෙන පර්යංකෙන් ආසනින් වාඩි වුණාට පස්සේ ඇඟිලි සමහරට අනිත් පැත්තට දැන් කකුල මේ පැත්තටද යටින් තින යට ඉඳලා බලාන යන්නේ දැන් මෙහෙම තිබ්බාම උඩ ඉඳලා බැලුවට ඒ වෙලාවේ ඇඟිලි තියෙන විදියට බලන්න මෙහෙම බලලා 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 අන්න බලන්න මේ විග්‍රහ කරලා බලලා එක ඇඟිල්ලකට සිත පිහිටවාගෙන තමයි අනුපස්සනා කරන්නේ ඔහොම බලලා එක ඇඟිල්ලකට ඒ මොහොතේ හොඳට පේන ඇඟිල්ලකට සිත පිහිටව ගන්න හොඳට ඒ කළා තමයි නියපොත්ත බල නියපොත්ත දෙස බලන්නේ පින්වත් ඔන්න ඔය ධර්ම ඔය විදියට පින්වත්නි බෙදලා ධර්ම ස්වභාවය දකින්නවා ධර්ම ස්වභාවය දකින්න එක ඇඟිල්ලක ඉතින් ඒක නියපොත්තක බලලා ඒක අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා ආදී අනිත්‍යයි දුකයි අනාත්ම නම් අනිත්‍ය අනිත්‍ය වශයෙන් බලනවා දුකක් අනාත්ම වශයෙන් වෙන වෙන බලනවා ඊට පස්සේ තුනම එකට ආරම්භ බලනවා අනිත්‍යයි මොකද්ද පදනමක් ඕනේනේ විපස්සනාවට විපස්සනාවේ ඊටා වැදගත් දෙයක් තමයි පදනම් සහිත බව ආකාස්මිකව විදර්ශනා කරන්නේ නැහැ පින්වත්නි පදනමක් ගන්නවා මොකද්ද පදනම අනිත්‍ය දුක්ඛ අනාත්මය මත පිහිටනවා අනිත්‍ය දුක්ඛ අනාත්මය මත පිහිටලා බලනවා අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් අනේ මේ කය කෙරෙහි මේ නියපොතු කෙරෙහි නොඇලිය යුතුයි නේද? නිකම්ම මේ උදාහරණයට කියන්නේ නොඇලිය යුතුයි නේද? අනිත්‍ය මොනවා නිසාද නොඇලෙන්න ඕන? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන නිසා. දිරණ නිසා, කැඩෙන නිසා, බිඳෙන නිසා කියලා ගන්නෙ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් නොඇලිය යුතුයි නේද? නොඇලිය යුතුයි නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් නිබ්බිදානුපස්සී විහෙරණි බලනකොට මොකද්ද බලන්නේ? කලකිරිය යුතුයි නේද? ඇයි අනිත්‍ය නිසායි කලකිරෙන්න ඕන. වැහැරිච්ච නිසාම නෙමෙයි දුකක් නිසායි කලකිරෙන්න ඕන. ගැනියපොතු ගැළවිල යන නිසාම නෙමෙයි අනිත්‍ය දුක අනාත්මය මත පිහිටලයි බලන්නේ. අනිත්‍ය දුක අනාත්ම නම් මේ ගැන කලකිරෙන්න ඕන නේද කියලා බලනවා. අනිත්‍ය දුක අනාත්ම නම් මේක නිරුද්ධ ධර්මයක් නිරෝධ ධර්මයක් නේද? නිරුද්ධ වී යන දෙයක් නේද? මේ නිරුද්ධ වී යන දෙයක් නේද තණ්හාව දුරු කළ යුතුයි නේද මේකට තියෙන අගේ කඩ අගේ නොදිය යුතුයි නේද කියලා බලනවා පටිනිස්සග්ගානුපස්සනාවෙන් බලනකොට අනේ එහෙමනම් මේක අතහැරලා දාන්න ඕන නේද මොනවා නිසාද අතාරි අනිත්‍ය දුක අනාත්ම නම් අතහැරලා දාන්න ඕන නේද කියලා බලනවා අනේ අතහැරලා දාන්න ඕන නේද කියලා බලනකොට ඇතිවෙනවා ප්‍රඥාවක් ඒ ප්‍රඥාවට අපි කියන්නේ මොන ප්‍රඥාවද අසාමන්ත පඤ්ඤා ඒකේ අපි ධර්මයේ කියනවා පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකත අසාමන්ත පඤ්ඤම් පරේ ඒ අසාමන්ත පඤ්ඤා කියන එක සෙසු නුවණකින් බලන්න ගන්නවා අනේ මේ නියපොත්තේ නෙමෙයි නියපොත් ඔක්කොගේම කතාව මේක නේද කියලා ඊට පස්සේ බලන්න එක නියපොත් අධ්‍යා බලලා ඉස්සෙල්ලා බලාපු නියපොත් ඔක්කොගේම කතාව මේක නේද කියලා බලන්න ගන්නවා එහෙම බලනකොටයි දුක ඉවර වෙන්නේ දැන් මම අපි කිව්වේ දැන් මේ සිත ගැන නම් එයා චක්කු විඥාන සිත සෝත විඥාන සිත ආදි වශයෙන් බෙදලා බලනවා හැබැයි එකක් ගන්නවා විදර්ශනාවට චක්කු විඥාන සිත නම් විදර්ශනාවට ගන්නවා ඒ සිතේ ධර්ම ස්වභාවය තමයි පළවෙනියෙන් බලන්නේ ධර්ම ස්වභාවය බලනකොට මොකද වෙන්නේ ධර්ම ස්වභාවයෙන් බලනකොට එයාට පේනවා මේ චක්කු විඥාන සිත උපදින්නේ මොකක් නිසාද මෙනෙහි කරනකොට නේද මේක උපදින්නේ කියලා බලනවා අන්න ධර්ම ස්වභාවය ඊට පස්සේ ඉපදීම බිඳීම බලනවා හරි මෙනෙහි කරනකොට ඇතිවෙන චක්කු විඥාන සිත මෙනෙහි නොකිරීමෙන් නිරුද්ධ වී යනවා නේද ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නේද කියලා බලනවා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නේද කියලා බලලා ඉපදීම දෙකෙන් පෙළෙන නිසා ඉපදී බිඳී යන නිසා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා මේ චක්කු විඥාන සිත අනිත්‍යයි නේද කියලා බලනවා ඒක චක්කු විඥාන සිත අනිත්‍යයි කියලා බලනකොට ඒ චක්කු විඥාන සිත සම්බන්ධ නිත්‍ය සංඥාව දුර වෙනවා පින්නත්නි මේ චක්කු විඥාන සිත දුක්ඛානුපස්සනාවෙන් අනුපස්සනා කරනකොට සුභ සංඥාව ආය රූප බලන් හිතෙන මට්ටමඩ චක්කු විඥානේ පහළ වීම පිළිබඳ ආස්වාද ජනක අවස්ථාව ගිලිහි ගොස් චක්කු විඥාන සිත පහළ වීම පිළිබඳ මැදහත් වෙනවා අනත්තානුපස්සනාවෙන් බලනකොට අනේ මේ චක්කු විඥාන සිත මට ඕන විදියට පහළ වෙන්නේ නැහැ මං කැමති විදියට පහළ වෙන්නේ නැහැ මට අවශ්‍ය විදියට පහළ වෙන්නේ නැහැ මෙනෙහි කරනකොට පුළුවන් මට්ටමට ඇසේ ක්‍රියාත්මක වීමක් ඇති වෙනකොට පහළ වෙන එකක් අනේ අනාත්මයි නේද කියලා බලනවා එහෙම බලලා ඒ තුනම එක මිටකට ගන්නවා අනිච්චානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අන්න පදනම අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් මේ චක්කු විඥාන සිත කෙරෙහි කාලකිරිය යුතුයි නේද? මේ රූප පේන මට්ටම ගැන, රූප පේන මට්ටම ගැනටත් වඩා චක්කු විඥානේ පහළ වීම ගැන මම කලකිරිය යුතුයි නේද? බලාපොරොත්තු තියාගත යුතු නෑ නේද? කලකිරෙන්න ඕන නේද? කලකිරින ඒවාට නම් කලකිරිය යුතු නම් ඉතින් අතෑරලා දාන එකනේ හොඳම දේ, නොඇලෙන එකනේ හොඳම දේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් කලකිරිය යුතු නම් අන්ක. හැබැයි මේක එකට එකට සම්බන්ධව බැලුවත් හොඳයි. නමුත් පින්වත්නි, අනිවාර්යෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නං කියන එක හැම වෙලාවකම ඉදිරිපත් කරගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නං අනිවාර්යයෙන්ම නොඇලිය යුතුයි නේද? නොඇලිය යුතුයි නේද? මොකටද නොඇලිය යුත්තේ? බාහිර ඔක්කොටම නෙමෙයි, චක්කු විඥානේ පාලවීම කෙරෙහි නොඇලිය යුතුයි නේද? නිරෝධානුපස්සී වේරණින් බලනකොට අනේ මේ චක්කු විඥානසිත නිරුද්ධ වී යන දෙයක් නං, ඒක නිරුද්ධ වී යන දෙයක් නම් චක්කු විඥාණයෙන් දත යුතු ලෝකේ කෙරෙහි භව තණ්හාවක් නොකල යුතුයි නේද? අන්න එතකොට නිරෝධානුපස්සී විහරණයෙන් බලනවා. අනිත්‍යයි දුකයි අනාත්ම නම් මෙබඳු ලෝකයක්, මොන ලෝකයක්ද? චක්කු විඥාන සිතේ පහළ වීම මත උරගාන ලෝකයක්. ආරම්මණක් ග්‍රහණයයි අර චක්කු විඥාන සිත පහළ වීමෙන් ආරමුණ ගන්නෙ. අර ඥානීම තමයි මෙතන මතුවෙන්නේ. අර ඥානීය කියලා අපි කතා කළේ පච්චුප්පන්නංසේ ඥානීය කිව්ව ආරම්මණ ග්‍රහණයත් අරමුණු එක ගනුදෙනු කරන එකත්. අරමුණු ගන්න එකයි අරමුණු එක ගනුදෙනු කරන එකයි ඇතුලේ නොඇලිය යුතුයි නේද? අත්හැර දැමිය යුතුයි නේද? අනිත්‍ය දුක් අනාත්ම නම් අත්හරිනවා විනා වෙන විකල්පයක් නෑ නේද? අත්හැර දැමිය යුතුයි නේද කියලා, අත්හැර දැමිය යුතුයි, අත්හැර දැමිය යුතුයි වෙන්න කරන්න නම් දෙයක් නෑ. මේ චක්කු විඥාන සිත අත්හැර දැමිය යුතුයි නේද කියලා බලන. එතකොට තමයි පින්වත්නි භවය දුර්වල වෙන්නේ. ඒකෙන් අපිට වෙන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ අසාමන්ත පඤ්ඤම් පරිපූර්ණ අසාමන්ත ප්‍රඥාවක් ඇති වෙනවා. ඒ අසාමන්ත ප්‍රඥාව ඇති වුණාට පස්සේ යා සම්පූර්ණයෙන් අනීමි චක්කු විඥාන සිතේ කතාවමයි සෝත විඥානේ. ඒක වෙනම විදර්ශනාවට ගන්න වෙලාවක් නෑ අපිට. සෝත විඥානෙත් මේක නේද වෙන්නේ, ගාන විඥානෙත් මේක නේද වෙන්නේ, ජීවහා විඥානෙත් මේක, කාය විඥානෙත් මේක, මනෝ විඥානෙත් මේක, ආදි වශයෙන් ඔක්කොම විඥාන එකට අරගෙන පින්වත්නි අසාමන්ත ප්‍රඥාව මෝරා වැඩිම පිනිස ඔක්කොම දැන් එකට ගන්නවා මෙතනදී. ඔක්කොම එකට අරගෙන, ඔක්කොම එකට අරගෙන එක්කොළොස් ආකාරයෙන් විපස්සනාවට යනවා. අනිච්චතෝ මේ සියලු විඥාණය, විඥාන ස්කන්ධය දැන් ඔන්න එකට ගන්න. ඔච්චරලා බැලුවේ චක්කු විඥාන සිත. ඊට පස්සේ ඒක පටිනිස්සග්ගාණු පස්සේ විහරණයකින් බලලා, ඒ බලලා එතකොට වැඩෙනවා ප්‍රඥාවක්. ඒකට කියන්නේ අසාමන්ත පඤ්ඤා. අසාමන්ත පඤ්ඤා ප්‍රඥාවමයි මේ හදාගෙන ඉන්නේ. ඒ අසාමන්ත ප්‍රඥාව ඇති වුණාට පස්සේ ඒ අසාමන්ත ප්‍රඥාව ඇසුරු කරගෙන ඔක්කොම මේ චක්කු විඥාන සිතේම කතාව තමයි, සෝත විඥානෙත්, ගාන විඥානෙත්, ජීවහා විඥානෙත්, කාය විඥානෙත්, මනෝ විඥානෙත් කියලා ඔක්කොම විඥාන ස්කන්ධය එක මිටකට අරගෙන. ඒක විඥාන ස්කන්ධය කියන්නේ ස්කන්ධ ඔක්කොම ගන්නවා. විඥාන ස්කන්ධ ගොඩම ගන්නවා. ගොඩ මේකට අරගෙන අනිච්චතෝ අනේ මේක අනිත්‍යයි නේද, දුක්ඛතෝ මේක මහා දුකක් නේද, රෝගතෝ මේක තමයි නේද ලොකුම ලෙඩේ, මෙච්චර ලොකු ලෙඩක් නෑ නේද ලෝකේ කොයි, ගණ්ඩතෝ මේක සැරව ගෙඩියක් නේද, මේ විඥාන ස්කන්ධය කියන්නේ සැරව ගෙඩියක් නේද, සල්ලතෝ මේක මහා හුලක් නේද, හුලක් උඩ ඉන්නවා වගේ, මේක මහා විශාල හුලක් නේද, අපිට ඇනින්නේ හුල් ඇනින්නේ ඇඟි, ඒ හුලක් නේද, උදුරලා දානවා හැර වෙන විකල්පයක් නෑ. හුල ඇඟේ හුලක් ඇනුනාට පස්සේ ඒක උදුරලා දානවා යර ඒක ඇඟේ තියාගන්න, ඇඟේ තියාගන්නකන් රිදුම් දෙනවා නේද, හුලක් නේද. ගණ්ඩතෝ කියන්නේ සරවගෙඩියක් නේද. සල්ලතෝ හුලක් නේද. අගතෝ කියන්නේ පීඩාවක්. මේක පීඩාවක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේවා පාලම පීඩාවක් නේද, පීඩාවක්. ආබාධතෝ මේක නේද මට ආබාධිත බව, මම ආබාධිතෙක් නේද. තමන්ව භාවනාවෙන් පේන්නේ අතිශයින්ම දුර්වල ආබාධිතෙක් විදියට. තමන් ආබා, අපිට පේන්නේ ආබාධිතයි කියන්නේ කකුල් නැති, ඇස් නැති, කන් ඇහෙන්නේ නැති, ඇවිද ගන්නට බැරි මිනිස්සු ආබාධ. පින්වත් ඔන්න ඔය විදියට බලනකොට මාන්නේ කියලා අබ්බමල් රේණුවක්වත් එයාගේ හිතේ හිටින්නේ ඇයි? එයාට පින්වත්නි පාරේ හිඟන්නේක් දකින්නකොට මං වගේම මිනිහෙක් කියලා පේන්නේ. ඇස් පේන්නේ නැති මිනිහෙක් සිංගමන් යදිනකොට එයාට පේන්නේ අනේ මං වගේම මිනිහෙක්යි. එයාට දර්ශනයෙන් පේනවා තමන් ආබාධ සහිත බව. ආබාධිතෝ ආබාධ සහිතයි. ඒකලෝසාකාරයක විපස්සනා එක දෙයක් ආබාධිතෝ. ආබාධතෝ ආබාධ සහිතයි අගතෝ මේ විදියට පහළ වෙන විඥානස්කන්ධයේ පීඩාවක් නේද පලොක්කතෝ සිඳි බිඳි කැඩි බිඳි වෙනසී යන දෙයක් නේද පරතෝ අනුන්ට අයිති දෙයක් නේද පලොක්කතෝ සිඳි බිඳි කැඩි බිඳි වැඩි වෙනසී යන ශූන්‍යතෝ එහෙමනම් හිස් බවක් නේද කියලා බලලා අනත්තතෝ අනාත්මයි නේද බලන්න පටන් පින්වත්නි ආය අනාත්මයෙන් තමයි සම්පූර්ණයෙන් විපස්සනා ක්‍රියාවලිය ඉවර කරන්නේ අනිච්චතෝ දුක්ඛතෝ ඝණ්ඩතෝ ඊට පස්සේ සල්ලතෝ අගතෝ ආබාධතෝ ඊට පස්සේ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ සමනුපස්සන ඕන්න ඔය අනාත්මින් අනුපස්සනා කරලා ඔක්කොම එක මිටකට අරගෙන අනාත්මින් අනුපස්සනා කොට ඉවර කරනවා ඕක හැමදාම කරනවා හැමදාම කරලා වෙනදා වගේ වැඩට යනවා වෙනදා වගේම ගෙදර කෘත්‍ය කරනවා කිසි කලබලයක් නැහැ හදිස්සියක් නැහැ වෙනද වගේම කරනවා ඊට වඩා එකක් කරන්න නෑ අයියා හැමදාම ඕක කරනවා හැම සතියෙම ඕක කරනවා හැම මාසෙම ඕක කරනවා එයාට නිකන් ඔය විදියට එතකොට බොහොම සංසිඳීමක් එනවා එයාට සංසිඳීමක් එනවා එහෙම සංසිඳීමක් එනකොට ඒ සංසිඳීම වළඳ වළඳා ඒක භුක්ති විඳ විඳ ඒ සතුට ආග්‍රහණය කර කර ඕකම කරනවා ඕකම කරනවා ඕකම කරනවා එතකොට ඒකට පින්වත්නි හාසපඤ්ඤා කියලා ප්‍රඥාවක් ඇති වෙනවා ඔය විදියට කර කර ඉන්නකොට එයා තුල බොහොම කෙලෙස් කැඩිලා යනවා ඒ කෙලෙස් දුර්වල වෙච්ච සිතකින් එයා ඒ සිත විදර්ශනා කරාම අනිවාර්යෙන්ම නිවන් දකින්න ඒක ස්ථීරව බින්ද මොන පින්වත් නිවෙන්න නැත්නම් අපිට ඒක එදාට කතා කරගන්න පුළුවන් ඒ නිසා ඔය පින්තුල්ලා සියලු දෙනාටම මේ අනුපස්සනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පිටකොට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මයා, ප්‍රිකාන්තා එදිරිවීර මහත්මිය, පුතුන් දෙපළවන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පින්වත් දරුවනුත් මේ මොහොතේ ලංකාවේ නොසිටියත් ඒ පින්වත් දරුවන්ද මැදිහත් කොටගෙන මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. මේ පින්නතුන්ට ආශිර්වාද කරනවා ජගත් එදිරිවීර මහත්මයාටත් ප්‍රිකාන්තා එදිරිවීර මහත්මිය ප්‍රදාන දරුවන් ඇතුළු පින්නතුන් සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මාර්තු මාසේ 16 වන දින 91 ජන්මදිනයේ දෙන ආදරණීය පියතුමන් වන පියදිරිවීර පියතුමන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම ගීතාංජලී එදිරිවීර සහ අසුන්තා සිල්වා කියන මෑණිවරු දෙපළටද නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් බව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ ඇත්තන්ටද ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසල් අගෝස්තු මාසේ 4 වන දින පරලෝ සැපත් වුණු ආදරණීය පියතුමන් වන ලියෝප්‍රික් සිල්වා පියතුමන්ටද භවගාමි ජීවිතයේ සුවපත් කර ගැනීම පිණිස මේ කුසල් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. එවැගේම ජගත් එදිරිවර මහත්මයා, ප්‍රිකාන්තා එදිරිවර මහත්මිය, පුතුන් දෙපළ ප්‍රධාන පෞල්වල සියලු දෙනාගේ සත්පුරුෂාර්ථයන් සමෘද්ධිමත් වී සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සැලසී ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසල් නවින් මිය පරලෝකයේ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුමන සමන් දෙවියන් ප්‍රදාන සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන්ව පින්වත් ජගත් එදිරිවර මහත්මයා, ප්‍රිකාන්තා එදිරිවර මහත්මිය ප්‍රදාන පින්තුන්ට නොපෙනෙන බලවේගය කැටියට ආශිර්වාද කරත්වා. ආකාශට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.